रत्नदीप जन्मभूमि
जन्मभूमि एक सत श्रीलंका संगमेन
अपे उदार मातृभूमि मातृभूमि
ආයුබෝවන් අද 2017 ඉල් මස නැත්නම් නොවැම්බර් මස 15 වෙනි දින බදාදා ඔබගේ ආලින්දයට අපි පිවිසෙන්නේ අවට හමන සිසිල් සුලං එක්ක අහස් කුස පියාඹන කුරුල්ලන්ගේ හඬත් සමගයි මන්ද මේ කාලයේදී නව ශ්‍රීලන්තයේ රෑබෝ වෙන්නේ ප්‍රමාද වෙලා ඉල් පොය බෞද්ධයන්ට වැදගත් වන්නේ බුදුරජාණන් වහන්සේ තම පළමුවැනි ධර්ම දූත පිරිස මාර්ග 60ක වෙන වෙනම යැවීමට සැලැස්වීම නිසායි. මේ තමා ලෝ සිදු ප්‍රථම ධර්ම දූත ගමන. ඒ වගේම අග්‍රශ්‍රාවක සැරියුත්තරණුන් වහන්සේ නිවන් මඟ ගියේද මෙවන් දිනකයි. උන්වහන්සේ අපවත් වීමට සතියකට පෙර තමාගේ මව වූ රූපසාරී බැමිණියට බණ දෙසා එතුමිය බෞද්ධ කාන්තාවක් කළ පසුවයි උන්වහන්සේ තමාගේ යුතුකම් කළ බව සිතා සැනසුනේ. ජටිල සහෝදරයන් බුදුන් සරණ ගියෙත් ඉල් පෝය දිනකයි. ලංකාවේ දේවානම්පියතිස්ස රජතුමා තම රටේ මුලින්ම ගොඩනැගූ ථූපාරාමයේ බුදුරජුන්ගේ අකුධාතුව තැන්පත් කළේ නිදන්ගත කළෙත් මෙවන් පෝය දිනකයි.
Thank you.
දැන් අපි නොවෙම්බර් මාසයේ වැදගත් සිදුවීම් ඔබට ඉදිරිපත් කරනවා. 1936 නොවෙම්බර් 26 වෙනි දින උපන් ලලිත් ඇතුළත් මුදලි මහතා එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් සහ ඇමරිකාවේ හාවර්ඩ් යන ලෝපසිඳු විශ්වවිද්‍යාලයන් දෙකකින් අධ්‍යාපනය ලත් වියතෙක්. නීතිය හදාරා දේශපාලනයට පිවිසි ඔහු ඇමති ලෙස අධ්‍යාපන සහ ආරක්ෂක අමාත්‍යංශයේ සේවය කළා. නැති බැරි සරසවිසිසුන්ට ආර්ථික අත්වැලක් ලෙස එතුමා බිහි කළ මහපොළ සංකල්පය අදටත් පවතිනවා. කුරීරු දේශපාලඥයින් හේතුවෙන් එතුමා මියගියේ වෙඩි පහරකින්. පසුව පත්කරන ලද කොමිසමකින් එම සිද්ධියේ චූදිතයා ලෙස නම් කළ රටේ ප්‍රධානියා එවිට මිය ගොස් ඇති නිසා නඩුවක් දෙමීමටවත් කවුරුවත් ඉතිරිව සිටියේ නැහැ. කොන්ටාස් ඔස්ට්‍රේලියාවේ ජාතික ගුවන් යානා සේවය ආරම්භුනේ 1920 නොවැම්බර් 16 වෙනිදා. යුනෙස්කෝ ආයතනය බිහිවුනේ 1945 නොවැම්බර් 16 වෙනිදා. 1947 නොවැම්බර් 20 වන දින විවාහ වූ එලිසබත් කුමාරිය සහ ලුතිනන් ෆිලිප් මවුන්ට්බැටන් තව දින පහකින් ඔවුන්ගේ 70 වෙනි විවාහ මංගල්‍ය උත්සවය පවත්වනවා. තමාගේ දරුවන් 4 දෙනාගෙන් 3 දෙනෙක්ම දික්කසාද වූ පවුලේ මේ රාජකීය මාපියන් මේ විදිහට එක්ව සිටීමත් ජීවත් වීමත් ඇත්තටම වික්‍රමයක්. දෙදෙනාම නිරෝගීව ජීවත් වීමත් වාසනාවක්. ඔවුන්ට දිගාසිරි සහ සතුට අපි ප්‍රාර්ථනා කරනවා. වේදිකාවක ලොව මුල් වරට චරිතයක් රඟපෑවේ ඉකේරියාවේ තෙස්පීස් නම් තැනැත්තා බව වාර්තා වෙනවා. ඒ සිදුවුනේ ක්‍රිස්තු පූර්ව 534 නොවැම්බර් 23 වෙනිදා. First recorded actor to portray a character on stage. Then nam naluan vehi wahala.
1899 November 8 වෙනි දින උපත ලැබූ මහාචාර්ය ජී.පී. මල්ලසේකර මහතා එදා සිටි 14ක් උගතුන්ගෙන් එක්කෙනෙක්. ලංකා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පදවිය ඉසුළු එතුමා පසුව රාජතාන්ත්‍රික සේවයේ යෙදමින් රුසියාවේ ලංකා තානාපති ලෙසද කටයුතු කළා. අදටත් ඉංග්‍රීසි සිංහල වචන තෝරා ගැනීමටත් පැහැදිලි කර ගැනීමටත් අපට නිතරම උදව් වන මලලසේකර ශබ්දකෝෂය එතුමාගේ තිළිණයක්. 1905 නොවැම්බර් 5 වෙනි දින උපත ලැබූ ඩී.ඒ. රාජපක්ෂ මහතා රාජ මන්ත්‍රණ සභාවේ සමාජිකය වූයේ 1945 දී. පසුව නිදහස් ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීෙක් වූ ඔහු එදා සේනානායක රජයට විරුද්ධ වී SWRD බණ්ඩාරණ නායක මහතා සමග විරුද්ධ පක්ෂයට ගොස් 1951 මැයි 2 ආරම්භ කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මුල්ම සමාජිකයෙක්. ඔහු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු අනෙක් සහෝදර සහෝදරියන්ගේ පියා. 1911 නොවැම්බර් 4 වෙනි දින උපන් R.G. සේනානායක රිචඩ් ගෝටාබේ සේනානායක මහතා එදා සිටි දේශප්‍රේමී F.R. සේනානායක මහතාගේ පුතෙක්. රාජකීය විදුහලේ පාසල් අධ්‍යාපනය ලබා එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ බැරිස්ටර් විභාගයේ සමත්ව ලංකාවට පැමිණි ඔහු දේශපාලන පිවිස මුල්වරට ආසන දෙකකින් තෝරාපත් වූ මන්ත්‍රීවරයා වූවා. දඹදෙණිය හා කැලණිය යන මැතිවරණ කොට්ටාස ඒ දෙකයි. වෙළඳ ඇමති ලෙස ඔහු තමා එදා චීනය සමග රබර් හා සහල් ගිවිසුම ක්‍රියාත්මක කළේ. 1930 නොවැම්බර් 5 වෙනි දින උපන් ෆීලික්ස් ඩෑස් බණ්ඩාරනායක මහතා සිරිමා බණ්ඩාරනායක මැතිනිගේ රජයේ ප්‍රධාන චරිතයක් වුණා. මුදල් ඇමතිකමද අධිකරණ ඇමතිකමද ඔහු හෙබ වූවා. මහජනතාවට පටිතද කරන්න මුල් වරටම කීවේ ඔහුයි. කෑම බීම හිග යුගයක බඩුබාර බාහිරාදී කඩවල නැති යුගයක සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා මහතා මේ කාලයේ පසු බිම් කරගෙන ජනප්‍රිය චිත්‍රපටියක් වූ සාගරයක් මැද දොරට වැඩියා. එහි ඇමතිගේ චරිතය ගාමිණී මොනවට රඟපෑවා.
රටවල තිබෙන දේශ ගුණ දෙමෙහි තිබේ. පයිවාරණ පලවැලවල රතගුණ දෙක මද තිබේ. පදමුතු ඇති ඇතුන් පවා වනන්තරෙන් දීවෙලා පදමුතු ඇති ඇතුන් පවා වනන්තරෙන් දීවෙලා මිනිමුතු මතුයි මේබිම තව තව පොල්සක් වෙලා
රටපුරාම එක සම්මත වෙලාවක් පිළිගැනීමට හා අනුගමනය කිරීමට නිල වශයෙන් නවසීලන්තයේ තීරණය කළේ 1868 නොවැම්බර් 2 ඒ වසර 149කට පෙර. මාලදිවයිනේ ජනාධිපති අබ්දුල් ගයුම්ගේ රජය බලයෙන් නිරපා දැමීමට ලංකාවේ දෙමළ කුලී හේවායින් කළ සටන හා කුමන්ත්‍රණය අසාර්ථක කිරීමට ඉන්දියාවෙන් ඔහු උදව් ඉල්ලුවා. පැය 24කින් මේ අර්බුදයන් නිරාකරණය කිරීමට ඉන්දියාවේ උදව් ඇතිව ගයම්ට හැකි වුණා. දෙමළ ත්‍රස්තයින් ලංකාවට පමණක් නොව අහල පහල රටවල් වලටද විනයක් වුණා. මේ සිද්ධිය වාර්තා වන්නේ 1988 නොවැම්බර් 3 වෙනිදායි. ශල්‍ය කර්මවලදී පාවිච්චි කරන වේදනා නාශක ද්‍රව්‍යයක් වන ක්ලෝරෝෆෝම් සොයාගත්තේ ස්කොට්ලන්තයේ වෛද්‍යවරයෙකු වූ සර් ජේම්ස් යංග් සිම්ප්සන් 1847 නොවැම්බර් 4 වෙනිදා. ඊජිප්තුවේ ප්‍රසිද්ධතම ෆේරෝ රජකු වූ ටූකන් කාමම්ගේ සොහොන් ගැබට ඇතුළු වන ස්ථානයේ පුරාවිද්‍යා මහාචාර්යවරයෙකු වූ බ්‍රිතාන්‍ය පුරවැසි හවර්ඩ් කාටර් මහතා සොයාගත්තේ 1922 නොවැම්බර් 4 වෙනිදා. මෙයින් පසු ඉතිහාසයට නව පිටුවක් පෙරළුණා. ඇමරිකාවේ ඡන්දයකින් තේරීපත් වූ මුල්ම කාන්තා ආණ්ඩුකාරවරිය වුණේ වයෝමින් දේශයට 1924 නොවැම්බර් 4 වෙනි දින එක් වූ නෙලි ටේලර් රොස් මහත්මියයි. බටහිර බර්ලිනය සහ නැගෙනහිර කමියුනිස්ට් බර්ලිනය ලෙස බර්ලින් නගරය වෙන් කළ බර්ලින් ප්‍රාකාරය බිඳ වැටී දෙපැත්තේ වෙන් වී සිටින නෑද හිතවතුන්ට නිදහස් ලෙස ගමන් ගමනය ඇරඹීම සඳහා මාර්ගය විවෘතු වුණේ 1989 නොවැම්බර් 9 වෙනිදා. දෙවැනි ලෝක යුද්ධයේදී මියගිය නවසීලන්ත යුද භටයින් වෙනුවෙන් ලන්ඩනයේ ඉදිකරනු ලැබූ නවසීලන්ත යුධානුස්මරණ ස්මාරකය දෙවැනි එලිසබෙත් රජින විවෘත කළේ 2006 නොවැම්බර් 11 වෙනිදා. සීදුව පළාතේ සිඩ්නි කුමාරතුංග සහ එම මහත්මියට දාව ජනප්‍රිය නළු ජීවන් උපන්නේ 1958 නොවැම්බර් 7 වෙනිදායි. පසුකිය දින ඔහු තම 59 වෙනි වියට පා තැබුවා. තම බාප්පා වූ ජනකාන්ත නළු විජය කුමාරතුංගගේ අඩිපාරේ ගමන් ගත් ඔහු වාණිජ සිනමාවේ සාර්ථක නළුවෙක් වුණා. 1980 ගංගාත්තර චිත්‍රපටයෙන් ආරම්භ කළ තම නළු ජීවිතය ජීවන් තවමත් අත්හැර නැහැ. හිත හොඳ චන්ඩියා, අහිංසා, නොම්බර 17, රන්දෙනිගල සිංහයා, කෙලි මඩල, රජදරුවෝ, වැලි සුළඟ, තුන්වෙනි ඇස, රන්දිය දහරා, මහින්දාගමනිය, මහරජ අජාසත් ඔහුගේ ජනප්‍රිය තිරගත වීම වලින් සමහරෙක්. ටෙලි නාට්‍යවලටද ඔහු වරින් වර අපට පෙනෙනවා. 2016 පුතාන්ඩියා චිත්‍රපටියේ ධර්මයේ චරිතය නිරූපණය කළ ජීවන් තවමත් හොඳින් රඟපෑමට ශක්තියක් ඇති පුද්ගලෙක්. විවාහ දිවියේ වසර 31ක් ගෙවුව ඔහුට දියණියන් දෙදෙනෙක් ඉන්නවා. සාර්ථක නළු ජීවිතයක් මෙන්ම පවුල් ජීවිතයක්ද ගෙවන ජීවන්ට අපි ඉතා සුබ නිරෝගිමත් අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. දැන් ඉදිරිපත් කරන ගීතය නොම්බර 17 චිත්‍රපටයෙන් විජය කුමාරතුංග සහ ෆ්‍රෙඩි සිල්වා ගායනා කරන ගීතයක්.
සරුංගල් වාගේ අපේ ජීවිතේ ඇස ඉහිල්ලේ පාවෙයි ඔහෙ ලෝකේ බබරය වැල්ලේ කර කන්නම් ලෝකය අල්ලේ නටවාලා තප පක්කට දෙන්න දෙයක් නැහැ මල්ලියේ පෙට්ට ගමක්ද කුත්තු දෙකක් අද නංගියේ මේ රොක්කේ නැව නැගලා දැන් අපි කාලේ කොටේ බැහැ
මොහිනෙහිලා රජ දුකයෝ වගේ రజదూతయో వెన్నం జగన్న సూదానం లేపరదునే పాట సరుంగల్ వాగే అపే జీవితే
එක්දස් අටසිය දහටේ ඌව කැරල්ල රටකට දේශපාලනිකව ආර්ථිකමය හා සමාජීමය වශයෙන් නිදහස්ව ස්වාධීනත්වය ලබා ගැනීමට මඟ පෙන්වන ආදර්ශයක් සපයන විමුක්ති සටන් ලෝකයේ බොහෝ රටවල්හි විවිධ කාලවලදී සිදු වුණා. ශ්‍රී ලංකාවේ එවැනි සටනක් දියත් වුණේ දැනට අවුරුදු 200කට පමණ පෙර උඩ රටදී. ඒ සටනේ පුරෝගාමිනුයේ රාජපක්ෂ වික්‍රමසේකර මුදියන්සලාගේ බණ්ඩාරනායක මොනරවිල කැප්පිටිපොළ නිලමේ මඩුගල්ලේ කරුණාතිලක ජයසුන්දර වීරසේකර රාජපක්ෂ වාසල නායක නිසි මුදියන්සලාගේ නිලමේ ඇතුළු ඇල්ලේපොළ ගලගොඩ කිවුල්ගෙදර බූටෑවේරාල කැටකල මොහොට්ටාල කතරගම මහ බෙත්මෙරාල කතරගම කුඩා බෙත්මෙරාල පළංගොල්ලේ මොහොට්ටාල වත්තිකාලේ මොහොට්ටාල උඩුමැදුරේ මොහොට්ටාල කොහෙකුඹුර වලව්වේ රටේරාල කොහෙකුඹුර වලව්වේ මොහොට්ටාල බූටාවේ රටේරාල බාගිනියාගල රටේරාල මහබදුල්ලේ ගම්මානේ රටේරාල බුළුපිටියේ මොහොට්ටාල පල්ලේ මල්හෙයාගේ ගමැතිරාල සමග එයට සම්බන්ධ වූ දහස් සංඛ්‍යාත සාමාන්‍ය ජනතාවයි. මේ අය මේ සටන දියත් කළේ එදා මුළු යුරෝපයේම බලවත් මහා බ්‍රිතාන්‍ය රජයට විරුද්ධයි. ඔවුන් සතු යටත්විත ප්‍රමාණය කොතරම් දෙයක් එවකට හිරුණු බසින අධිරාජ්‍යන අන්වර්ථ නාමයකින් එංගලන්තේ හැඳුනුණා. මේ නිදහස් සටනේ ඌවෙන් බිහි වූ නිසා ලංකා ඉතිහාසයේ එය ඌව වෙල්ලස්ස සටන ලෙස ඇඳින්වෙනවා. සටනයේදී බ්‍රිතාන්‍ය සෙබළුන් 2000ක් පමණ ජීවිත අහිමි වූ අතර තවත් විශාල සංඛ්‍යාවක් තුවාල ලැබුවා. ඉතින් ඔවුන් ඉන්දියාවෙන් කුලගේවායන් හා ආධාරක සේනා නැව් මගින් ගෙනවිත් සටන ජයග්‍රහණය කළා. ඒ ප්‍රතිඵලයේ කුමක්ද? රටේ නිදහස තකා සටන් කළ ඒ වීරෝදාර සිංහලයන්ගේ ප්‍රධාන නායක වූ දෙපළ වූ මොනරවිල කැප්පිටිපොළ හා මඩුගල්ලේ බෝගම්බර වැව් ඉවුරේදී නොවැම්බර් 26 වෙනිදා හිසගසා මරණයට පත් වුණා. එම සටනට උදව් කළ අනිත් අය රටින් පිටුහල් කළා. සාමාන්‍ය ජනතාවට රිදවීම සඳහා මුළු ඌයේ වෙල්ලස ප්‍රදේශයට ගිනි තැබුවා. මේවායේ අරගල මර්ධනය කිරීමට යුරෝපීය රටවල් දැන්වාගේ දේශපාලන යටිකුට්ටු ව්‍යාපාර දියත් කළේ නැහැ. එලිපිටම අමානුෂික පියවර ගත්තා. ගම් නියම් ගම් ගිනිබත් කර කුඹුරු ගස්කොළන් විනාශ කර හරකබාන විනාශ කර වාර්ග මාර්ග කඩා බිඳා මහත් භීෂණයක් දියත් කළා. මේ අතර වයස 18ට වැඩි තරුණ පිරිමි ළමයින් මරා දමා ප්‍රදේශයේ ශක්තිය අඩපණ කළා. විශේෂ ජසට් නිවේදනයකින් එකල ආණ්ඩුකාර බ්‍රවුන්රිග් බ්‍රිතාන්‍ය කිරීටයට විරුද්ධව සටන් කළ කැරලිකාර දේශද්‍රෝහීන් ලෙස ප්‍රකාශයට පත්කොට ඒ දේශ මාමකයන් සතු සියල්ල දේපළහා වස්තුව රාජසන්තක කළා. වෙල් ලක්ෂයක් නිසා වෙල්ලස්ස නම් වූ ඌව ප්‍රදේශය අලු කළා. තමාගේ උපන් රට පරසතුරන්ගෙන් බේරා ගැනීමට දිවිදුන් මේ වීර පුතුන් අදටත් රට සමරන්නේ නැහැ. සෑම වසරකම නොවැම්බර් 26 වෙනි දින මහනුවර දළදා මාලිගා පරිශ්‍රයේ තිබෙන මහමළුවේ කැප්පිටිපොළ වීරයාණන්ගේ හිස්කබල තැන්පත් කර ඇති ස්මාරකයේ අභියස මලක් තබා නිදහස් අරගලයට සිය දිවි පුදකල වීර පුතුන් සිහි කිරීම වැදගත් සම්ප්‍රදායක්. නමුත් මෙම කටයුත්ත මෙයට වඩා වෙනස් විය යුතුයි. 1948 ලංකාව නිදහස් රටක් වුවත් අප තවමත් යටත් විජිත ආභාෂයෙන් මිදී ඇති බවක් නොපෙනෙන බව සඳහන් කිරීම කනගාටුවක්. යටත් විජිත ක්‍රමයෙන් නිදහස් වූ ඉන්දියාව, වියට්නාමය, චීනය ඇතුළු තවත් නොයෙක් රටවල් නිදහස් සටන්වලදී දිවිපිදු වීරයන්ට ත්‍රිවිධ හමුදා උත්තමාචාර පවත්වා රටේ ප්‍රධාන නායකයන් පූජ්‍යෝපහාර පවත්වනවා. නමුත් ලංකාවේ තත්ත්වය මෙයට වෙනස්. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ සහ ඔවුන්ගේ හිතවත් රාජ්‍යයන්ගෙන් යුද්ධයක් වූ පළමු වෙනි ලෝක මහා සංග්‍රාමය නිසා දිවි පුදන ලද බ්‍රිතාන්‍ය සොල්දාදුවන්ට සහ ඔවුන් සිහිවීමට ගොඩනගා ඇති ස්මාරකයට ත්‍රිවිධ හමුදා ගෞරවයේ සෑම වසරකම නොවැම්බර් 11 වෙනි දින ලැබෙන අතර රාජනායකයින් එම ස්ථානයට පැමිණ පූජෝපහාර සිදු කරනවා. ඉන් නොනැවති ඔවුන් සිහි කිරීමට පොපි මල් පැලඳ ඒව අලෙවි කර එංගලන්තයට මුදල් දයවනවා. නමුත් ලාංකීය 1818 පළමු නිදහස් සටනේදී දිවිදුන් වීරයන්ට එවැනි ත්‍රිවිධ හමුදා උච්චමාචාර හෝ පූජෝපහාර තවමත් නොලැබෙන්නේ ඔවුන් බ්‍රිතාන්‍යයට එරෙහිව සැබෑ නිදහස වෙනුවෙන් සටන් කළ නිසාද? වසර 30ක් පමණ කාලය තුළ වසංගතයක් ලෙස පැතිරුණු දෙමළ කොටිත්‍රස්තවාදය නිසා රටේ ආර්ථිකය, රටේ ජනතාව අප්‍රමාණ දුක් කිරිහැර වින්දා. සුද්ධ භූමිවල ආගමික කටයුතුවල යෙදී සිටි ජනතාව මැරුම් කෑවා. ගම්නියංගම්වල සිටි අහිංසක ගැමියන් කැටිපොළු වලින් මරා දැම්මා. ලෝකයේ ක්‍රූරතම ත්‍රස්තවාදී කණ්ඩායම ලෙස හැඳින්වුණු ඒ කොටි සංවිධානය සහ එහි නායකයන් තම දිවි පුදා නැති කළ අපගේ රණවීරුවන්ටත් අප රට සලකන්නේ දේශද්‍රෝහියන් ලෙස බව සමහර පුවත්පත්වල සඳහන් ආරච්චි වලින් තේරෙනවා. එදා එංගලන්තයට විරුද්ධව සටන් කළ අපගේ වීරයන් ඔවුන්ට බය අමතක කළා මෙන්ම අදත් අපි බටහිර රටවල් ඉදිරියේ මීමින්නන් ලෙස හිසපාත් කර අපේම රණවීරුවන්ට පූඩ උපහාර නොකර ඔවුන්ව ජාත්‍යන්තර අධිකරණයක් ඉදිරියට පමුවන්නට වෑයම් කරන්නේ අපේ මොලේ නරක් වෙලාද, නැත්නම් රට ගැන කැක්කුමක් නැති වෙලාද, එහෙත් නැත්නම් කළගුණ යනු කුමක් දැයි නොදන්නා නිසාද? සිංහල දේශය අපේ දේශය රැක ගැනීම අපගේ පරම උදාර ප්‍රතිපත්ති විය යුතු බව තේරුම් ගැනීමට සමහර දේශපාලකයන් නොසිතන්නේ අපේම අවාසනාවටයි.
ආමග වැරදි බැවුදැන් පසක් වී ඇති නිසාමාමට තැරි ආපසු මගේ දේශ මගේ මිනිසුන් වැළඳගන්නේ ඉංගිරිසි කඳවුරෙන්ගෙන සියලු අවි ආපසු යවන්නේ කියව් මහ ඒ ජන්තයාටම මගේ වැසියන් සමග එන බව මගේ වැසියන් සමග එන බව දිසාවේ ලෙසින් වූවේ රාජසේවය පිණිස සිටියමි අදින් පසු මවුබිමේ නිදහස පතා ජීවිතයම පුදන්නෙමි රුදුරු අදිරද දෙපාමුල වැඳ වැටෙන නිවටෙකු නොවී කිසිදා රකට වින කල සතුරු කැල පිටුවහල් කරුමට යුද වදින්නෙමි යසස් අභිමන් නොහැර ලංකා යලි රකින්නෙමි මව් කිරට ණය නොවී නොදී සංකා උරමු ජය පැන් දිනාසතලින් උතුම් දළදානමින් ලංකා උතුම් දළදානමින් ලංකා
මේ සවන් දෙමින් සිටින්නේ නව ශ්‍රීලන්තයේ ඔක්ලන්ඩ් නුවර එක්සත් ශ්‍රී ලංකා සංගමයේ අනුග්‍රහයෙන් ප්ලැනට් FM 104.6 ඔස්සේ සෑම බදාදාවකම රාත්‍රී 8:15ට ගුවනට මුසුවන ජන්ම භූමියේ ගුවන් විදුලි වැඩසටහනටයි. ලෝකෝතන සිටියත් දැන් ඔබට සතියක් මුළුල්ලේම www.planetaudio.org.nz/janmabhoomi වෙබ් අඩවිය හරහා අන්තර්ජාලය ඔස්සේ මීට සවන් දිය හැකියි. සුවස් එල මිනිසා විසින් නිර්මිත අපූරු විශ්මිත නිර්මාණයක්. ඒ නිසයි සමහරුවයට කෘත්‍රිම සයුර ලෙස හඳුන්වන්නේ. මෙම එල ඉදිකිරීමට පෙර ඉන්දිය සාගරය පසු කරමින් ගමන් ගන්නා නෞකාවන්ට අට්ලාන්ටික් සාගරයට ළඟාවීමට සම්පූර්ණයම අප්‍රිකානු මහද්වීපය වටා යාත්‍රා කිරීමට සිදු වුණා. ඒ අතිශයින්ම දීර්ඝ වූ ගමනක්. එහෙත් ඉන්දියන් සාගරයෙන් සෝමාලියාව ජිබ්‍රටි පසුකර රතු මුහුද ඔස්සේ ගමන් ගන්නා නෞකාවන් ඉතිරි කුඩා ගොඩ බිම් තීරුව නොමැත්තේ නම් ඉතා පහසුවෙන් මධ්‍යධරණී මුහුදටත් එතනින් උතුරු අට්ලාන්ටික් සාගරයට පිවිසීමට පුළුවන්. මෙලෙස එකී මාර්ගය ඔස්සේ නායක මාර්ගයක් බිහිවීම වළක්වන්නේ ඊජිප්තුවට අයත් ගොඩ බිම් තීරයක්. සුවස් ඇල තැනින්නේ මේ ගොඩ බිම් තීරය මතින්. ඊජිප්තුවේ එවකට පාලක සයිඩ් පාෂාගෙන් අවසරලත් ඉංජිනේරු ෆර්ඩිනන්ඩ් ඩි ලෙසිප්ස් ලොව හැම ජාතික වර්ගයකටම අයත් නෞකාවන්ට යෑමීම් පහසු ඇති ඇලක් සෑදීම සඳහා අවසරගෙන සුවස් කැනෑල් නම් සමාගමේ ව්‍යාපෘත්තියක් ලෙස මෙම බාර දුර කටයුතු බාරගෙන වසර 10කදී නිම කළා. 1859 සිට ඇරඹුණු මේ කැනීම් කටයුතු 1869 කාල වකවානුවේදී අවසන් වී 1869 නොවැම්බර් 17 දින උත්සවාකාරයෙන් වෘත වුණා. මෙහි දිග කිලෝමීටර් 193ක් සහ ටොන් 20,000කට අධික නාවකාවන්ට පවා මෙහි පහසුවෙන් ගමන් කිරීමට පුළුවන් වුණා. මේ වෘත කළේ වකට ඊජිප්තු පාලක ඉස්මායිල් පාෂා. එළ හරහා මුලින්ම තරණය කළේ බ්‍රිතාන්‍ය නැවක් වූ ඩෙල්ටා. මෙම එළ ලොව වෙළඳාම් කෙරෙහි බලපෑවා. ඊජිප්තුවට ආදායම වැඩි වුණා. 1888 නිකුත් වුණු කොන්ස්ටැන්ටිනෝපල් සම්මුතිය අනුව මෙම ඇල බ්‍රිතාන්‍ය ආරක්ෂාව යටතේ අපක්ෂපාති ප්‍රදේශ හැටියටත් ප්‍රකාශයට පත් වුණා. බ්‍රිතාන්‍ය හමුදා භටයින් 80,000ක් පමණ මෙහි නතර කළා. ලොව විශාලතම බලය ඔවුන්ට තිබේ යැයි බ්‍රිතාන්‍යයන් සිතුවා. සමහර අවස්ථාවලදී ඊජිප්තු වැසියන්ට ඇල ළඟට යෑමට බ්‍රිතාන්‍ය අවසරය ඕනෑ වුණා. මේවා නිසා ඊජිප්තු වැසියන් අතර අප්‍රසාදය කෙමෙන් වැඩි වෙන්නට පටන් ගත්තා. පළවෙනි සහ දෙවෙනි ලෝක යුද්ධයේදී බ්‍රිතාන්‍ය හමුදා ඇතුළු මිත්‍ර ප්‍රාක්ෂිකයන්ට මෙම ඇල බොහෝ සෙයින් උපකාර වුණා. පසු කාලයක එනම් 1954 ඊජිප්තුවේ දැඩි බලපෑම මත බ්‍රිතාන්‍යට සුවසලාවට හමුදා අංශ ඉවත් කිරීමට සිදු වුණා. 1956 ජූලි 18 වන විට බ්‍රිතාන්‍ය හමුදා පිරිස් සම්පූර්ණයෙන්ම සුවසැල දෙසින් ඉවත් වුණා. ඉන්පසු මෙම එළ ඊජිප්තුවේ ජාතික වස්තුවක් ලෙස එම රජය විසින් නම් කරනු ලැබුවා. ඒ සමගම සුවස් අධිකාරීද පිහිටුවනු ලැබුවා. එළ ඔස්සේ ගමන් ගන්නා නැව් ඊජිප්තුව භූමිය හරහා ගමන් ගන්නා අවස්ථාවේදී කිසියම් මුදලක් ඒ සඳහා ගෙවිය යුතු විය. මෙලෙස හොඳ ආදායම් මාර්ගයක් වූ සුවසැල පසු කාලීනව යුද්ධයකට මුල පිරීමටද හේතු වුණා. 1952 දී රාජකීය පාලනයට විරුද්ධව නැගී සිටි ගමාල් අබ්දුල් නසාර් මහතා එම රටේ ඉඩම් ප්‍රතිසංස්කරණය බොහෝමයක් ඇති කළා. බොහෝ විරුද්ධකාරයන් මැද ඔහු ජනාධිපති ලෙස පත් වුණේ 1956 ජූනි 23 වෙනිදා. ජාතික මමත්වයෙන් උදම් වූ ඔහු තම රට වෙනුවෙන් සුවසැල 1956 ජූලි 26 දින ජනසතු කළා. ඒ වගේම අරාබි ලෝකයට කටුවක් වැනි ඊශ්‍රායලයේ නැව් යාත්‍රා තහනම් කළා. බටහිර රටවල් වූ බ්‍රිතාන්‍ය, ප්‍රංශය කවදත් ඊශ්‍රායලයට උඩගෙඩි දෙන නිසා ඒට විරුද්ධත්වය ප්‍රකාශ කර ලෝක ප්‍රජාවගේ අවධානය සුවසැල වෙත යොමු කරන්නට සමත් වුණා. මේ අනුව එක්සත් ජාතීන්ගේ සාම හමුදා මුල්වරට සුවසැල වෙත යැවීමට පියවර ගැනුණා. 1967 නසාර් සාම සාධක හමුදාවට සුවසැලෙන් ඉවත්වන ලෙස නියෝග කළා. ඊශ්‍රායලය ඒට විරුද්ධ වුණා. ඉතින් නසාර් එළ වසා දැම්මා. 1967 යුද්ධයක් මෙතනින් ඇති වුණේ මේ විදිහටයි. ඊශ්‍රායල් හමුදාව සිනාය ප්‍රදේශය අල්ලාගත් අතර සුවසැලේ නැගෙනහිර කොටසද තම බලය තහවුරු කර ගැනීමට සමත් වුණා. 1967 ජූනි 10 සිට 16 දක්වා දින 6 යුද්ධයේදී ඊශ්‍රායලයේ ඊජිප්තුව සතු සිනාය අර්ධ ද්වීපය සහ ගාසා තීරයද ජෙරුසලම් නගරය ඇතුළුව බටහිර යුර ජෝර්දන් රටෙන්ද සිරියාවෙන්ද ගොලොන් උස් බිම් අල්ලාගෙන තමන් සතු කරගත්තා. මේවා කොල්ලෑක ඊශ්‍රායලයේ තවමත් සමහර කොටස්වලට අයිතිය ප්‍රකාශ කරන අතර අරාබි ලෝකයේම ගිනි ගොඩක් වැදට තල්ලු කිරීමට බටහිර සුදු රටවල්වල අනුමැතියද රහසෙන් ලැබුණා. ඊශ්‍රායලයේ යුද ශක්තිය වැඩි කළේ ඇමරිකාව ඇතුළු යුරෝපීය රටවල්. මන්ද තෙල් ආකාර තිබෙන මේ ප්‍රදේශයේ ඊශ්‍රායලෙ මුතු කරගත්තොත් ඔවුන්ට වාසිදායක නිසයි. නසාර්ගේ මැදිහත් වීමෙන් 1956 දී පිටවන ලද සුවස් අධිකාරිය කොතෙක් විරුද්ධකම් මැද්දේ වුණත් දැනටත් මෙම ඇලේ සියලුම පාලන කටයුතු කරනවා. අගෝස්තු 2012 දී අධිකාරිය සභාපති ලෙස පත් වූ මොහබ් මාමිෂ් අදවනතුරු රාජකාරී කටයුතු වල යෙදෙනවා.
රසවත් සිතුවිලි ඇතිවන්නේ කව සොයාගෙන නැහි යනවත් මල වගේ ලස්සන රන් මැණිකා ලලලලා දෙකම දෙනවාදෝ
From side to side, begging it up as you just don't care, with your hands up in the air.
ලෝක ප්‍රසිද්ධ හා ලංකාවේ ජනප්‍රිය ඇංක බටර් නිෂ්පාදන කර්මාන්තශාලාව ඇරඹුණේ වයිකාටෝ නගරේ හෙන්රි රෙනෝල්ඩ්ස් විසින් 1896 නොවැම්බර් 3 වැනි දිනයි. මුළු බ්‍රිතාන්‍යම අධිරාජ්‍යයේ ප්‍රථම නගරාධිපතිනි ලෙස පත්වීම ලැබුවේ නව ශ්‍රීලන්ත කාන්තා ඔක්ලන්ඩ් පදිංචිකාරයෙකු එලිසබත් යේට්ස් මහත්මියයි. සිදු වුණේ 1893 නොවැම්බර් 29 වැනි දින. ඇය ඔනිහුංගා නගරයේ නගරාධිපතිනිය වූවා. ලොව ප්‍රථමයෙන්ම පණ ඇති සත්වයකු ලයිකා නැමැති බැල්ලිය සමග අභාව්‍යකාශගත වූ රුසියාවේ ස්පුට්නික් 2 චන්ද්‍රිකාව ඒ විශ්මජනක සිද්ධිය සිදු කළේ 1957 නොවැම්බර් 3 වැනි දිනයි. එංගලන්ත සභාවට කාන්තාවන් පූජකවරියන් හැටියට ඇතුළත් කිරීමට කැමැත්ත පළ කළ පසු ඒ ඡන්දයකින් සම්මත වූයේ 1992 නොවැම්බර් 11 වැනි දින. බලපිටියේ 1989 නොවැම්බර් 18 වැනි දින උපතලත් ලොකුගේ දිනේෂ් චන්ද්‍රමාල් නම් වූ ක්‍රිකට් ක්‍රීඩකයා වරින් වර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දැරූ දක්ෂ ක්‍රීඩකයෙක්. ධර්මාශෝක හා ආනන්ද විදල් වලින් 14 හදාරමින් තම ක්‍රීඩා ජීවිතයේ මුල් අදියරද ආරම්භ කළා. යෞවන එක් දින ක්‍රීඩාවන්හි වැඩිම ගණනක් කඩුලු පහ කළ කඩුලු රකින්නා ලෙස වාර්තාගත වුණා. ටෙස්ට් ක්‍රිකට් මුල් තරඟය දකුණු අප්‍රිකාව සමගද එක් දින ක්‍රිකට් මුල්ම තරඟය සිම්බාබ්වේ සමගද තරඟ වැදුණා. පිටපිටම ලංකා ක්‍රීඩා කණ්ඩායමේ මේ ළඟදී පරාජය වූ අතර ශ්‍රී ලංකාවේ ප්‍රථම දිවාරය ටෙස්ට් ක්‍රිකට් තරඟයේදී නායකත්වය දැරීමට චන්දිමාල්ට හැකි වුණා. පසුගිය ඔක්තෝබර් 6 වැනි දින පාකිස්තානයේ සමර තරඟ වැදී බොහෝ කලකින් ජයක් දැකීමට චන්දිමාල්ගේ නායකත්වයට හැදීමත් සතුටක්. ලබන සෙනසුරාදාට 28 වියට පාතබන චන්දිමාල්ට ජය සතුට හා නිරෝගී භාවය අපි ප්‍රාර්ථනා කරනවා. වයසට ගිය පසු මනා චරිතයකින් හෙවි පුද්ගලයන්ට විශ්‍රාමික ගතමනාවක් දීමට නව ශ්‍රීලන්තය 15 වැනි අගමැති වූ ලිබරල් පක්ෂයේ නායක රජයේ රිචඩ් සෙඩින්ස් මහතා තීරණයක් ගෙන එය රජයේ දියත් කළේ 1898 නොවැම්බර් 5 වැනි දින. එවැනි වැඩිහිටි විශ්‍රාම වැටුපක් ගෙවීමට පියවරගත් ලෝකයේ මුල්ම රට අපේ මේ නව ශ්‍රීලන්තයයි. අවුරුදු 25ක් නව ශ්‍රීලන්තයේ ගත කළ එදා පවුම් 34කට අඩු වාර්ෂික ආදායමක් ලැබුව අයට පවුම් 18ක් අවුරුද්දට ලැබෙන සැලසුණා. අද දින එය ඩොලර් 3200ක් පමණ වෙනවා. මේ කෙතරම් උතුම් පියවරක්ද එංගලන්තයේ ඇමරිකාව වැනි රටවල් විශ්‍රාම වැටු පඳුනා දුන්නේ මෙයට පසුවයි.
හසින් නැගලේ පෙර
සභාවේ හම්බන්තොට නියෝජනය කළ සාමාජික ඩොන් අල්විස් රාජපක්ෂ මහතා 1947 දී ලංකාවේ පළමුවන නිදහස් පාර්ලිමේන්තු බෙලියත් ආසනයේ දිනාගෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට දෙවුරුම් දුන්නා. ඒ උපකතානායක ලෙස කටයුතු කළ මෙතුමාට සහ එම මැතිනිය වූ දන්දිනා සමරසිංහ දිසානායක දෙපළට දාව 1945 නොවැම්බර් 18 වෙනි දින උපන් මහින්ද තම පාසල් අධ්‍යාපනය සඳහා තෝරාගත්තේ ගාලේ රිච්මන්ඩ් විද්‍යාලය සහ කොළඹ තර්ස්ටන් විද්‍යාලයයි. දේශපාලන පවුලක උපන් ඔහුට එම පරිසරය අරුමයක් නොවේ. නීතිඥයෙකු වූ මහින්ද 1970 දී පාර්ලිමේන්තුවට බෙලියත් ආසනයෙන් පත්තුනේ එදා ලාබාල මන්ත්‍රී ලෙසටයි. එවිට මහින්දට යන්තම් වයස 24ක්. එදා පිවිසි දේශපාලන ගමන ඉදිරියෙන් ඉදිරියටම ගියා. 1994 දී කම්කරු ඇමති ලෙස කටයුතු කර පසුව ධීවර ඇමති වූ මහින්ද 2004 දී රටේ 13 වැනි අගමැතිතුමා ලෙස චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනිය එදා පත් කළා. 2005 නොවැම්බර් 19 වෙනි දින 6 වෙනි ජනාධිපති ලෙස පත් වූ හැතෙම 2015 ජනවාරි මාස 8 වෙනි දින වනතුරුම එම තනතුරේ කටයුතු කළා. මෙම කාලය තුලදී ඔහුගේ මග පෙන්වීම අනුව අවුරුදු 30ක කාලයක් ක්‍රූර කොටි ත්‍රස්තීන් පරාජය කර ප්‍රභාකරන් නැමැති දුෂ්ට ත්‍රස්ත නායකයා සහ හේම නායක මඩුල සමූල ඝාතන කර අපගේ ලංකාවේ කැඩී බිඳී යාමෙන් බේරාගත්තේ ලෝ නායකයන්ගේ මහත් විරුද්ධතා මැද්දේ. ලෝ නායකයන් කීවේ මේ වගේ සංවිධාත්මක LTTE සංවිධානය කිසි දිනක පරාජය කරන්න බැරි බවයි. කොන්ස්ක්‍රිප්ෂන් බලයෙන් හමුදාවට තරුණයෙන් බඳවා නොගන්නා රටක් වූ ලංකාවේ යුද නාවික ගුවන් හමුදාවෙන් සමන්විත වූයේ ස්වේච්ඡා බටයින් පමණයි. බටහිර රටවල්වලට ගොස් රැකවරණය පතන LTTE කොටි සමාජිකයන් නිතරම සාවද්‍ය තොරතුරු සපයා ලංකාව යුද අධිකරණයට ගෙන්වීමට උත්සාහ කරනවා. එදා බටහිර නායකයන් ඉදිරියේ කොන්දක් තිබී හිටපු මහින්ද ජනාධිපතිතුමා කාගේවත් තර්ජනයකට බිය වුණේ නැහැ. එතුමා එල්ටීටීඊ සමූල ඝාතනය කිරීමෙන් තම රටද ජාතියද ආගමද බේරාගත්තේ ඉදිරි පරපුරට ජීවත් විය හැකි පරිසරයක් සාදා දීමෙන්. 72 වේට පා තබන එතුමාට ඉදිරියේදී රටට සේවයක් කිරීමට හැකි වේවා. මෑත ඉතිහාසයේදී ශ්‍රී ලංකාව සතුරන්ගෙන් බේරාගත් එතුමාට නිරෝගී සම්පත සහ ජය සම්පත නොඅඩුව ලැබේවා.
ලෝකයේ සැමට ඉහලින් ජීවත් වන්නේ කවුරුන්ද? පෘථිවියේ උසින් වැඩිම ස්ථානය හිමාල කඳුපන්තියට අයිති එවරස් කඳ බව අපි දන්නවා. නමුත් එතන කිසිම කෙනෙකුට දිගු කාලයක් ජීවත් වෙන්න හැකියාවක් නැහැ. ඉතින් ලොව ඉහලින්ම ඉන්න අය කවුරුන්ද? මේ කියන්නේ ඉතා දුෂ්කර වූද පිටිසර වූද ගම්මානයක් ගැනයි. මේ ගම්මානය පිහිටා තිබෙන්නේ ඉන්දියාවේ හිමාචල් ප්‍රාන්තයේ වල අතර එම ගම්මානය කාසා නම් කොට්ටාසයට අයිති එකක්. ගම්මානයේ නම කොමික් නමින් හැඳින්වේ. කොමික් යන වචනේ අරුත ඔවුන්ගේ බසින් හිමෙන් වැසුණු සැවුලා යන්නයි. මේ ගම පිහිටලා තිබෙන්නේ මුහුදු මට්ටමේ සිට මීටර් හාරදාස් පන්සිය අසු හතක් කියලින් එනම් අඩි පාලොස්දාස් විසි හතක් කියලින්. මෙය අපේ රටේ සමනල කන්දමෙන් දෙගුණයක් පමණ උසයි. 2016 කොමික් ගම්මානයේ පවුල් 42කට අයිති පුද්ගලයන් 114 දෙනෙකු ජීවත් වන බව වාර්තා වුණා. ගම්මානයේ අඩි 15000කට වඩා උස පිහිටීමේ හේතුවෙන් අවුරුද්දේ 365 දිනම පවතින්නේ එකම සීතල කාලගුණයක්. එතන උෂ්ණත්වය සෙල්සියස් අංශක 7කට වඩා වැඩි වෙන්නේ නැති තරම්. ගම්මානයේ පුරාම පේන්නේ අහසත් මීදුමත් පමණයි. මේ කාරණා හේතුවෙන් ඌන්ට දැනෙන්නේ Taman නිතර මහසේ පාවෙමින් ඉන්නවා වගේයි එහි වැසියන් පවසනවා. අන්තරටවල පෙනෙන කොළපාට ගස් වෙනුවට ඔවුන් දකින්නේ හිම වැටුණු සුදු පැහැති අතු ඇති ගස්. ගම්මානයේ වැඩි දෙනා බෞද්ධයන්. ඒ නිසා මේ ගමට බෞද්ධ විහාරයක් තිබෙනවා. සිසු 35ක් පමණ උගෙන ගන්නා පාසලක්ද තියෙනවා. ඒ වගේම එක් වෛද්‍යවරයෙක් හා හෙදියන් 4 දෙනෙක් සේවය කරන කුඩා රෝහලක්ද ඇත. කොමික් ගම්මානයට ආසන්නම ඇත්තේ කාසා නගරයයි. එය කිලෝමීටර් 14ක් දුරින්. මේ ගමේ අයගේ ප්‍රධාන රැකියාව කෘෂිකර්මය, ගවපට්ටි ඇති කිරීම, සීතලේ හැදෙන පළතුරු හා භෝග වගා කිරීමයි. මේවා විකුණා තමන්ට අවශ්‍ය වෙනත් භාණ්ඩ ගැනීම සඳහා ඔවුන් කාසා නගරයට යනවා. මේ සඳහා ඉන්දියානු රජය විසින් යොදවන ලද එකම බස් රථයක් තිබෙනවා. එය දිනපතා උදෑසන කොමික් ගමේ සිට කාසා නගරය වෙත ගමන් කරනවා. මේ ගමනට පැය එකහමාරක් පමණ ගත වෙනවා. බස් රථයේ නගරේ නාපසු ගමට ඒමට ආරම්භ වන්නේ හවස 5ට පමණයි. ඉතින් ගම්ම මුළු දවස පුරාම තමන්ගේ බඩු විකුණා ගැනීමටත් ඔවුන්ට උවමනා දේ මිල දී ගැනීමටත් මාංශ වෙනවා. මේ බස් රථේ හැර මේ දුප්පත් ජනයාට වෙනත් රථවාහන නැහැ. ඉතින් රජය විසින් සපයා දී ඇති මේ බස් රථේ මහත් සේවයක් කර දෙනවා. ඔවුන්ගේ අවශ්‍යතා ඉතා සරල වුවත් තමන්ගේ භෝග විකුණා මුදල් ලබා ගත යුතු වෙනවා. ඒ තමන්ගේ අවශ්‍යතා පිරිමසා ගැනීමටයි. අපට පෙනී යන්නේ මේ ජනතාව දුෂ්කර ලෙස ජීවත් වන බවයි. නමුත් ඔවුන් තමගේ සරල ජීවන රටාවට කැමැති බවත් සතුටින් ඉන්නා බවත් පවසනවා.
මහා බ්‍රිතාන්‍යයේ දුප්පත් පරිසරයක උපන්
තොමස් ජොන්ස්ටන් ලිප්ටන් මේ නිසාම පළමුව නැවකුටි සේවකයෙකු කියන්නේ කැබින් බෝයි කෙනෙක් ලෙස රැකියාව කරන කාලේ යම් කටයුත්තක් සඳහා ලංකාවට පැමිණි පසු තේ වගාවට සම්බන්ධ වෙනවා. සිලෝන් ටී යනුවෙන් ලෝකයට හොඳම තේ හඳුන්වා දීමේ පුරෝගාමියා වන්නේ ලිප්ටන්. කෙතරම් දුරට මේ නමත් අනුග්‍රහණයත් තේ කොළවලත් ප්‍රසිද්ධිය ලෝ වටා පැතුරුනාද කිවහොත් සමහරු ලංකාව හැඳින්වූයේ ලිප්ටන්ගේ තේ වත්ත යනුවෙන්. උඩ රට පූනාගල කඳුවැටි ආශ්‍රිතව අක්කර 925ක පමණ ප්‍රදේශයකින් යුත් දඹේ තැන්න වතුයාය ඔහු හිමි කරගත්තා. මුහුදු වට්ටමින් අඩි 6000කටත් වඩා උසකින් පිහිටි පර්චස් 4-5කට වඩා විශාල නො වූ උඩමළුවක් වැනි ස්ථානයක ලිප්ටන්ස් සීට් නමින් ආසනයක් තිබෙනවා. යහපත් කාලගුණයකින් යුතු වෙලාවක මෙතන සිටි ලංකාවේ පළාත් 9 එකවර දැකගන්න පුළුවන් වෙනවා. ඌව මධ්‍යම සබරගමුව දකුණ නැගිනිහිර පළාත් එකවර දර්ශනය වන මේ සුවිශේෂ ස්ථානයට පැහැදිලි අහසත් ඇති දිනක රාත්‍රි කාලයේදී ත්‍රිකුණාමලය දෙවුන්දර සහ කිරින්ද යන ප්‍රදීපාගාර ආලෝකයත් හම්බන්තොට වරායේ සහ මත්තල ගුවන්තොටුපළේ විදුලි ආලෝකයත් එකවර දැක ගන්න පුළුවන් වෙනවා. ලිප්ටන් මහතාවට සිරිය නැරඹූ ස්ථානය අද ලිප්ටන් 80 නමින් හැඳින්වෙනවා. දඹේ තැන්න කඩමණ්ඩියේ සිට ලිප්ටන් අසුන දක්වා ඇති කිලෝමීටර් 9 දුර වාහනයකින් ළඟා විය හැකි. ඔහු වාඩි වී සිටි ආකාරයෙන් දිස්වන ප්‍රතිමාවක්ද එතන සාදා තිබෙනවා. ලංකේයේ තේ අධිරාජ්‍ය අසම සම නරපතියා ලිප්ටන් වසර සිය ගණන තිස්සේ අදවනතුරුත් අප රටේ ආර්ථික ජීවනාවලිය වන තේ වගාවට විශිෂ්ට දායකත්වයක් දුන් මේ සොඳුරු මිනිසා එක්තරා අන්දකමකට අපගේ ජාතික වීරවරයෙක් වෙනවා. ඉතින් දයබර ජන්මභූමි අසන්නෙනි, කෙමෙන් කෙමෙන් කාලය ගත වී දැන් ඔබෙන් සමුගන්න වෙලාව ඇවිත් අද ජන්මභූමි වැඩසටහනේ සම්පූර්ණ පිටපත සහ හඬදායකත්වය ප්‍රීතිමුතුගෙන් එක්සත් ශ්‍රී ලංකා සංගමය වෙනුවෙන් අද වැඩසටහන නිෂ්පාදනය කර තාක්ෂණය සපයා මෙතෙක් වෙලා ඔබ සමග රැඳී සිටි මම නිලුපුල් රුවන්මාලි යලිත් මෙවන් වැඩසටහනකින් ඔබ හමුවනතුරු ඔබට සුබදායි රාත්‍රියක්.
Thank you.